තම මේ ගාථාවක් ගැන විග්‍රහ කරන මේ අවිවාදන සීලිස නිත්‍යං වද්දාපචායනෝ කියන ගාථාව ගැන කියලා අහන්නේ මේ. මේක තේරුව මොකද කියලායි මේ අහන්නේ. සිල්වතුන්ට අභිවාදනය කරනවා කියලා කියන්නේ ගරු කරන, නමස්කාර කරන, ඒ වගේම අපපත්තාන කරන අයට. වැඩිමහල්ලෝ කියලා කියන්නේ ගුණවත්තුන්, ගුණනම් ගුණ මහත්වය බලවත් ගුණ වෘද්ධ භාවයේ ප්‍රධානයි. වෘද්ධාපචායනී කියන්නේ වැඩිමහල් උපස්ථානේ. එනම් ජාති වෘද්ධ, ගුණ වෘද්ධ, වයෝ වෘද්ධ කියලා මේ වෘද්ධ කොටස් තුනක් ගැනත් කියවෙනවා. මේක යමේ ගුණ වෘද්ධද මේ ආරිය විනය කිව්වේ ඔන්නේ වෘද්ධාපචායනිකේ ගුණ වෘද්ධ, ගුණේ වැඩිමහල්. අපචායනය කරනවා කිව්වේ මොකද? ඒ කියන්නේ ඒ වෙනුවෙන් කරන්නා වූ ගෞරව අපපත්තාන, උදව් උපකාර ආදී දේවල් සිද්ධ කරනවා. මෙහෙම කරන අයට චත්තාරෝ ධම්මා වද්ධාන්ති, හතර ධර්මයක් වර්ධනය වෙනවා. ආයු අන්නෝ සුකම් බල, ආයුෂ වර්ණයේ සැපේ බලය. මේක කියන්නේ හේතුවක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙච්ච එක්තරා සිද්ධියක්. මේක අහනවා මේ බුද්ධ දේශනාවද්ද මේ කතාව කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දෙන්නේ ගිහිලා හිටන් පැවිදි වුණා. ඉසි ප්‍රවෘජ්ජාවි, ඒ කියන්නේ තාපස පැවිද්දෙක්. එකනේ තරුණයි, කාමයට ටිකක් ලැබි වැඩි, හිත පාලනය කරගන්න හික්මවා ගන්න ටිකක් අමාරුයි. අනික් එක්කෙනා හොඳට සමාධිගත කරගෙන ලෞකික ධ්‍යානලාභීත්වයට පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙහෙම දිදාසක් ඉන්නකොට අර තරුණ තාපසයන හිතුණා අපරාධ මේ කාලය තුළ තවුත්තම් වලට ගෙවලා යන එක, මතව ඉන්ද්‍රියන් හොත ප්‍රබෝධව ඉන්න කාලේ පංචකාමාශ්‍රිත ජීවිතයක් ගත කළා පස්සේ ඉන්න බැරිය පැවිද්දට. ඒකින් තමයි කියම හොරෙම යනවා, ඊළඟ ගිහි වෙනවා. මේ මිතක් ඇති කරගත්තා. මේව ඇති කරගෙන මොකද කරන්නේ? ගිහිල්ලා ඉතින් භාර්යාවක් එහෙම හොයාගෙන විවාහ වුණා. මේ දෙපොළට දරුවෙක් ලැබුණා. ලැබුණාට පස්සේ හිතුණා දැන් නම් අර තාපසතුමා හම්බෙලා තමන් නොකියා ගියේකට තමාවත් අරගෙන උන්වහන්සේගෙන් අපි මේ දරුවලට ආශිර්වාදයක් අරන් එමු කියලා. අර අම්මයි තාත්තයි කුඩා දරුවත් අරගෙන ගියා. හැබැයි එතුමාට ඒ වෙනකොට දිවස් පහල වෙන ශක්තියක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මව් වඳිනකොට පියා වැන්දා අර තාපසයාට දීර්ඝායු වේවා කියලා ආශිර්වාද කළා. මවත් වැන්දා දීර්ඝායු වේවා කියලා ආශිර්වාද කළා. පොඩි පුතාලා ආවා වැන්දෙව්වා. නිහඬලා හිටියා. ලොකු ප්‍රශ්නයක් දැන් ඇයි එහෙම කිව්වේ නැත්තේ දීර්ඝායු වේවා කියලා? අර තාපසතුමාගෙන් අහනවා, ඇයි ස්වාමීනි මේ දරුවට ආශිර්වාද නොකළේ? මං ආශිර්වාද කළාට වැඩක් නැහැ, මේ දරුවට තව ආයුෂ තියෙන දින හතයි. එතරා යක්ෂයෙකුට බිරි වෙන්න තියෙන දරුවෙක් නේ. මං දීර්ඝායු වේවා කියලා මොනවා කරන්නද? ඊයමල රත් වුණාල දෙමව්පියන්ටත්. අනේ ස්වාමීනි මේ දරුවා බේරගන්න ක්‍රමයක් නැද්ද? මම නම් දන්නේ නැහැ. සවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හම්බ වෙන්න විදාට උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා පියා වැන්දා දීර්ඝායු වේවා කිව්වා බුදුරජාණන් වහන්සේ. මව වැන්දා දීර්ඝායු වේවා කිව්වා. දරුවා ලවා වැන්දේවා නිහඬ වුණා. ඇයි ස්වාමීනි දරුවා ලවා වන්දන දීර්ඝායු වේවා ආශිර්වාදන කළේ දරුවාට? දරුවාට ආවස තියෙන දින හතයි. අර විදිහටම ප්‍රකාශ කළා. අනේ ස්වාමීනි පිරිසරණක් නැද්ද මේ දරුවා බේරා ගන්න? මේ කාර්ය වෙන ක්‍රමයක් තියෙනවා. ඔය ගම මැද්දේ මණ්ඩපයක් හදලා භික්ෂුන් වහන්සේලා වැඩමවාගෙන පිරිත් හොය ඇදලා මේ දරුවා කොටු කරලා ඊට මේ දින හත පිරිත් කියවල්ලා මේ ස්වාමීන් වහන්සේ එක්ක ගිහිල්ලා ක්‍රමයක් දුන්නා. පිරිත් කීමේ ආරම්භය. එතන මොකද වුනේ? අර යක්ෂයා බලා ඉන්නා උගේ වෙලා වෙනකොට කිට්ටු වෙන්න බෑ. මොකක් නිසාද? භික්ෂුන් වහන්සේලා වටකරන පිරිත් කියන දරුවා මැද හැමිලෙම පිළිගන්න බෑ. අයිති කාලයක් වෙලාවක් තියෙනවා. එන්න විදිහක් නැතුව බලා ඉඳලා හත් දවසෙන් යන්න ගියා. බැලුම අත්හැරලා දැන් ඉති වැඩක් නැහැ. හිමි වෙච්ච කාලේ ඉවරයි. අල්ලගන්න බැරි වුණා. ඊට පස්සේ බුදුලන් වහන්සේ වෙත එක්ක ගියායි දරුවා. නැවත එක්ක ගිහිලා වැඳෙව්වාම පියා වදිනුර දීර්ඝායු වේවා කියලා, මා වදිනුර දීර්ඝායු වේවා කියලා, දරුවා ලබ වැඳවා දීර්ඝායු වේවා කියලා. ස්වාමීනි කොච්චර කාලයකට? 120 වසරකට දීර්ඝායු. ඔන්නේ කාරණේ මුල් කරගෙන අර සිල්වතුන් වඳින්න ගිය නිසා නේද අහුනේ මේක. වැඩිමහල් අපපස්ථානය දැකලා ගුණවෘද්ධත්වයේ දැකලා ඒ අපපස්ථාන කරන්න ගිය නිසා තමයි මේ දරුවාට මෙහෙම මාර්ගයක් තියෙන කියලා ඉස්සෙල්ලාම ලැබුණේ දැක්කේ. ඒ උපදෙස් පරිදි තමයි බුදුරන් වහන්සේ හමු වෙලා ඉතුරු ටික කරගන්න අවස්ථාව ලබා ගත්තේ. ඒ හේතුවෙන් මේ දරුවාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබීම මුල් කරගෙන උපමා කරගෙන තමයි අභිවාදන සීලිස්ස නිත්‍යං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්ව සුඛං බලං කියන ගාථාව දේශනා කළේ. ඉතින් මේ අහන්නේ මොකද්ද? ගිහි මම යම් පුද්ගලයෙක් වන්දනා කළොත්, දරුවෙක්, උපාසක කෙනෙක් හෝ වැන්දොත් අභිවාදන සීලස යන ගාථාවෙන් ගිහියෙක් ගිහියෙකුට ආශීර්වාද කිරීම සුදුද කියලාත් මේ ප්‍රශ්නය. ඉතින් ගිහි පැවිදි කියන වචනේ වෙනම පැත්තක්. තමන් ගුණවත් නම් ඒ ගුණවතුන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා හැම කියනවා. තමාට තේරෙනවා නම් මං වැදු පිදුම් ගන්න තරම් නැනම් ඉතර ගන්න තරම් මල්ලගේ ගුණයක් නැහැ කියලා. මේ කරපු වන්දනාව සාසනීයටම හිමි වේවා. සාසනීයටම හේතු වේවා. සාසනීයටම වේවා. අදිෂ්ඨානයක් කරලා හිටන් සාසනික ගුණය සිහි කරලා අභිවාදන සීලිස්ස නිච්චං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයෝවන්න සුඛං බලං කියලා ඔන්නම් ආශිර්වාද කරනවා. හැබැයි මමත්වයේ අත්හැරලා කරන්න ඕනේ. ඔය මමත්වයේත් එක බැඳුනොත් එහෙම අභිවාදන සීලිස්ස ඉවරයි. වැඩි මහල් බවත් ඉවරයි. මොකක් නිසාද? මමත්වයේත් එක වැටෙනවා පල්ලෙහාට. බොහෝ අයට එක වෙනවා. පොඩ්ඩක් ඇඟට ශක්තියක් ඇවිදිලා, ධ්‍යාන ශක්තියක් හරි සමාධි ශක්තියක් හරි ඇවිදිලා අත දික් කරපුවාම පොඩ්ඩක් ලෙඩක් එහෙම හොඳ වෙනවා කියලා දැක්කොත් එහෙම මමත්වයේ ඉහෙට ගහනවා. මම මෙහෙම කෙනෙක්. මගේ தત્ත්වය මේකයි. මොකද්ද වෙන්නේ? බාල හැංගීම එනවා මමත්වේ. හොඳට පරිසම් වෙන්න ඕනේ. ධර්මයේ තුර වැඩෙන්න වැඩෙන්න මමත්වේ කියන එක හිස් දෙයක් බව දකින්න ඕනේ. සාසනික ගුණේ ප්‍රතිඵල කියලා හිතනා මිසක් මගේ බැල කියලා හිතන්න නැතුව ඉන්න ඕනේ. ඒතොර ඉතුරුිය වඩන්න පුළුවන්. ඔය මමත්වේ කියන එක මහා භයානක අංශු මාත්‍රයක් තිබුණා. එක්තරා භික්ෂුවක් සැරියුත් හාමුදුරන්ට කියනවා, ඇවැත් සාරිපුත්‍රයිනි, මට දස දහසක් සක්වල බලන්න පුළුවන් දිවසක් තියෙනවා. එච්චර හැකියාවක් තියෙද්දි මට අරිහත්ත්වයට පත් වෙන්න බෑනේ. ඇයි ඒ? කුන්ති වුණාට ඒ කතාව ප්‍රශ්න සුණාකෝගේ තියෙනවා. සරිත හඳුර මහා ධර්ම ප්‍රඥාවන්තයි. ඒ වගේම ගැඹුරු දහම් හොඳට දකිනවා. ඔය වචන තුර අරගෙන අර හාමුදුරුවන්ගේ තිබිච්ච ඉතුරු ටික කැපිලා යන්න විග්‍රහ කරලා දුන්නා. මොකද්ද? ඇවැත්නි, මට දස දහසක් සක්වල බලන්න පුළුවන් දිවසක් තියෙනවා කියන එක උඹේ මානෙයි. මෙච්චර හැකියාවක් තියෙන මට රාත්පලේ ලබන්න බෑනේ කියලා තියෙන වික්ෂිප්තතාවයේ උඹේ උද්දච්චයයි. ඇයි මට රහත් වෙන්න බැරි කියන එක උඹේ අවිද්‍යාවයි. ඔන්න ඔය ටික අයින් කරවන්නකෝ. මානව ජාතිය විද්‍යාව ඉවරලා හිටන් පූර්ණ වෙයි ඵලෙ. ඔයදී කල්පනා කරනකොට උන්වහන්සේට තේරුණා මම කියන වචනේ කොච්චර භයානකද, මගේ හැකියාව කියන වචනේ කොච්චර භයානකද. ඇත්ත වාගේ වෙනුණාට ලෝකෙට බැඳෙන මානයක් වෙනවා ඒක. හිතාගන්න බැරි තැනින් වික්ෂිප්තතාවය එනවා. ඒක මුල් කරගෙන උද්දච්චය නැගෙනවා. අලුගොඩට ගල් ගැහුවා වාගේ එනවා මනස. වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාවෙන් වැහිලා ගියාම ඇත්ත නැත්ත හොයාගන්න බෑ. ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතුවට තේරෙන්නේ නැතුව යනවා. ඉතින් හොඳින් තෝරලා ගන්න මේ නිසා මේ කවුරුත් වැඳුම් පිදුම් කෙරුවා කියලා මේ මට වැන්දානේ කියලා එහෙම මානසිකත්වයක් ඇති කරගන්න එහෙම එපා. සාසනෙට වැන්දා. මේක තෝරා ගන්න වැදගත් දෙයක් කියන්න. මගේත් අත්දැකීම කියලා මේ කියා දෙන්නේ. මොකක් නිසාද වැදගත් දෙයක් දැනගන්න. එක්තරා අවස්ථාවක මං ගිහිව ඉන්න කාලේ විවාහ වෙන බලාපොරොත්තුවා තියාගෙන ඒක සාර්ථක කරගන්න පළුරක් හරි ගැට ගහකට හිතාගෙන එක්තරා කාන්තාවක් ඇවිදිලා ඔය පූජාවට සම්බන්ධ වුණා. ඒ කාලෙත් මේ වගේ පූජා තියෙනවා. දැන් අපි මේට වලා ඒ පැත්තේ විස්තරොත් නැඹුරු වෙලා හිටලා යහපත් පැත්ත කරලා දුන්නා ලෞකික වාසී ගිහි කාලේ. ඒකෙදි මොකද කරන්නේ මේ වගේ කියන බණ ඇහෙනකොට අපේ යන්තම් ඇති මාර්ග උගුලකින් බේරුණා වාගේ මමත් වැටෙන්න ගිය මහා උගුලකෙනි. විවාහයක් වෙලා ගියා නම් මං හොඳයි කියලා හිතාගෙන මට සිද්ධ වෙන්නේ අර දුක්ගොඩට වැටෙන එක, නොවැටෙන්න ඉස්සෙල්ලා බේරුණ එක කොච්චර සාන්තියක්ද කියලා. සාසන ගුණයට හිත හිටියට පස්සේ හරි නිදහසක් ලැබුවා. අදහස සම්පූර්ණ බිඳ හැරියා. හම්බෙච්ච සල්ලි මොනවෙන් හරි හැකී රස්සා කරලා හරි මොනව හරි ලැබිච්චා තිබිලා ලක්ෂ ගණක් පොතක දාලා තිබුණා. ඒ වගේ වැඩකට ගන්න මට මොකද දැන් මෙව්වා. යම්කිසි කලබ උපකාරයට කෘතෝපකාරයක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අවුරුදු 10කට තයාර වෙච්ච දියක්. එක්තරා පිරිමි කෙනෙක් අතේ මල පණිවිඩයක් එව්වා. රුපියල් ලක්ෂයක් පූජා කරන්න බලාපොරොත්තු තියෙනවා මහත්යර කැමැත්තක් කරගන්න. මම දන්න හිතවත් පිරිමි කෙනෙක් අතේ පණිවිඩය එව්වේ. ඒ කාන්තාව මට ඇදින් කියන්න ආවේ නැහැ. ඒකත් ලොකු යහපත් ගුණයක්. එහෙම නොකියපු එක ගැලපෙන්නේ නැහැනේ. අර බුද්ධිලත් චිත්ත ප්‍රසාදයෙන් යුතුයි මයෙන් ඇදිලක මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඒක කියන්නේ මං කිව්වා ඇති මොකද මට අවශ්‍යතාවයකුත් නැහැ. මට අවශ්‍යතාවයක් තියෙනවා මේ හම්බෙන්නේ කමද ඔය තියෙන හම්බ වෙන්නේ නෑ. එහෙම කියන්න එපා මහත්තයෝ. මේ බලාපොරොත්තුව මෙන්න මෙහෙම හේතුවක්. ඒ චිත්ත ප්‍රසාදයට මේ පරිත්‍යාගයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහෙම වචනයක් කිව්වා. ඊට පස්සේ මං කැමැත්තක් කරගන්න කියන වෙනවා. කියන්නේ කගිරා දවස් දෙක කරලා ඉඳලා පස්සේ මේ මහත්යත් එක්කම ඒ කාන්තාව ඇවිදිලා එතුමා අතින්මයි මට සල්ලි දුන්නේ. කළු පාට ඉටිකොලේක සවුකොලේක ඔතලා බැංකුවෙන් ගත්ත ගමන් ගෙනහලා දුන්නා ඒ ලක්ෂය. මං ඒක මේක මොකටද මේ දෙන්නේ? මේක මොන ගුණයකටද මේ දුන්නේ? මං කොහේ හරි ඔය තැබෑරුම කරක්කු බිබි ඉන්නවා හැම දැක්කනම් එහෙම මේක මල ගෙනත් දෙනවද? අනේ එහෙම එකක් අපි හීනකින් වයිසී දන්නේ නැහැ. මගේ හිතන්නේ නැතුවල වෙනවනේ ඔහොම දේවල් ඕන තරම්. ඒ වුණා නම් එහෙම මොකද ගන්න තීරණ? සත්පුරුෂ ගුණයක් වැදගත් ගුණයක් දැකලා මං සතුටින් දෙන්නේ කිව්වා. මං කිව්වා එහෙනම් මලත් කියන්න එකක් තියෙනවා. මේ සාසනික ගුණයක් නිසා මල්ලඟ අමුතු එකක් නැහැ. එහෙනම් සාසනික වැඩක් යම් දවසක කරනවද එදාට මේක ඒකට ඒක කරන්න. මට පුද්ගලිකව මේකින් කරන්න වැඩක් නැහැ. දීලා ඉතින් ගියා. ඒකේ උණ්ඩි කරලා දුන්න ගාම ගිහිලටම් පුදියයි නැති මෙතේ අසර දැම්. 6 මාසයක් යනකම් මොනවද ගෙනත් දුන්නේ කියලාත් මම බැලුවෙත් නැහැ. මට ඕනකමක් තිබුණෙත් නැහැ. මම පැවිදි වෙන්න ටික කාලෙකට ඉස්සෙල්ලා ඒ ගමටම අසලපු ගමක භික්ෂුන් වහන්සේලාට භාවනා කරන්න කුටියක් හදන්න යෝජනාවක් ආවා. මගේ තාත්තා වැඩේ බොහොම හොඳයි. අර මුදල වැයකරනද, අර දුන්න මුදල වැයකරනද, නියම දියා ශාසනික වශයෙන් ඉනවනේ. මංගා පටන් ගන්න මන් දෙන්න සල්ලි. ඒ සඳහා එකින් රුපියල් 70,000 දුන්නා. දීලා කුටිය හැදුවා ලස්සනට. අදත් ඒ කුටි තියෙනවා. තවත් එක්තරා පුද්ගලයෙක් කිව්වා, මගේ දේපොල මට පරම්පරාවෙන් හම්බෙච්ච දේපොලක් තියෙනවා. මට වැඩක් නැහැ ඒක. ඒ ස්ථානයේ හරි කොහේ හරි කමක් නැහැ. පූජනීය ස්ථානය ගොඩනගෙන වැඩ කරන්න. ඒක විකුණලා දෙන්න සල්ලි ගන්න මම ඒක විකුණලා දෙන්න. හැබැයි ඉතින් ඒක මේ බේරා ගන්නවා ටිකක් එහෙම අවුල් සහිතයි. පොඩ්ඩක් ඒක උප්පු තිරප්පු හදා ගන්න ඕන. ඉදිරි 30,000 දුන්න එන එක කරලා ගනි. එතල ඊටන් ඔබත් යහපත කරගනි. සාදා වහකට මම ඒකින් ගත්තේ නැහැ. ඒ මට මේ වැදගත් දෙයක් කියන්න ගත් කිව්වා නෙමෙයි මේකත්. මොකද කියන්නේ? ඉතින් ගුණයක් උඩ කියලා දුන්නා නම් මම දැනගන්න ඕනේ ගුණේ ශාසනයෙන්. එහෙනම් දීලා තින්නේ ශාසනයට. මට කියන වචනේ ගත්තා නම් පිරිහෙනවා. ඒකයි දකින්න ඕනේ. නමුත් හුඟ දෙනකොට වෙලා තියෙන ඕක නෙමෙයි. තමන්ගේ ගුණේ කියලා ලොකු කළොත් එහෙම මනස හුඟා කියලා ගිහිල්ලා සිංහාසනේ ඉඳ ගන්න. මනස කය කොහේ තිබුණත්. අන්න එහෙම අදහසක් එනවා. එහෙම නම් මොකද වෙන්නේ? මානින මක්කටෝ වෙනවා. දන්නේම නෑ වඳුරෙක් වෙලා. මානිය නැගිනවා දන්නේම නැතුව අති සියුම් දෙයක්. වඳුරට උපමා කරනවා. වික්ෂිප්ත මනසක්. මම උසස් කියන දෘෂ්ටියක්. ඒකත් එක්කලා ගිහිලා හිටා මොකද වෙන්නේ? ගහ උඩ ඉන්න වඳුර වගේ එනවා. තවත් එහාට බැසොත් මොකද වෙන්නේ? ඒ මානිය ලෝක සම්පත්තියට ගැති වුණාම, ඒකෙන් ගැලපෙන කාමකයේ තුනහම අතිමානින කුක්කුටෝ, අතිමානේ අතිවන්න කුක්කුරෝ බල්ලෙක් වෙනවා. අන්න වැටනේ තැන. ඒ තරම් භයානකයි. නිසා අපි ලාභ කීර්ති ප්‍රශංසා වලට කවදාවත් ගෙජු වෙන්නත් හොඳ නෑ. යථාර්ථය දකින්න ඕනේ. දැකලා කවුරු හරි වැන්දෝ ශාසනයේ වැඳුම් පුදන මිසක් කවින කාට වදින්නද? කේස් වලට වැන්දද, ලොම් වලට වැන්දද, නියපොතු වලට වැන්දද, දත් වලට වැන්දද, හංකඩියට වැන්දද, මට වැන්ද කියන්නේ මොන කුණට වැඳලාද? අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. විතර අපේ මානෙ දුරු වෙනවා. විශේෂයෙන් ඒක කරගත යුතුයි. මොකද මේ ගිහි අයත් විතරක් නෙවෙයි, ගිහි පැවිදි කවුරුණත් මේ අනුන්ගේ අපපත්තාන වන්දනා මාන කෙරෙනකොට මේ මානෙ ඇති වෙනවා. ඇති වුණොත් දන්නේම නැහැ තමන්ගේ ಗುಣ කඩා හැලෙනවා. ඒකෙන් පරිස්සම් වෙන්න නම් ඒටි හරියට කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා අච්චර ලොකු දියක් ගැන හිතන්න එපා. කවුරු අතේ වැඳ අපි දුවා කියලා.